ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝකය කියලා කියන්නේ අපි. ඒ කියන්නේ ලෝකයේ කුඩාම තනුම එකකේ තමයි මිනිසා, පුද්ගලයා. ඉතින් මේ විදිහට ලෝකයේ රාජ්‍යයන් වලින් මතුවන විවිධ ප්‍රවෘත්ති, ඒ වගේම ලෝක සංවිධාන හරහා මතුවන විවිධ ප්‍රවෘත්ති, මේ සංවිධානවල ක්‍රියාකාරීත්ව තීන්දු තීරණ, විවිධ රාජ්‍යයන් වල මත ගැටුම් තීන්දු තීරණ, මේ හැම එකක්ම ලෝක ප්‍රවෘත්ති බවට පත් වුණාට මේවායේ මූලික ඒකකේ වන්නේ මිනිසා, අපි. ඉතින් අපි වටා සිදුවන දේවල් තමයි අපි මේ විදිහට මේ ලෝක ප්‍රවෘත්ති, විදේශ ප්‍රවෘත්ති කියලා මේ විදිහට අවධානය යොමු කරමින් සාකච්ඡා කරන්නේ. ඉතින් අදත් අපි සූදානම් අපි ගැනම සාකච්ඡා කරන්න. ඒ කියන්නේ අපි විසින් තනනව මේ ලෝකයේ තුල මොනවද මේ වෙනකොට සිදුවන උණුසුම් කාරණා කියලා සාකච්ඡා කරන්න අපගේ සතියේ විදේශ විත්ති සමාලෝචනය ලොව වටා තුලින්. පුරුදු පරිදිම සූදානමින් සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපේ ලංකාවට සම්බන්ධ කාරණා තීද්දි මේ විශේෂාංගයෙන් ඒ පිළිබඳව මුලින්ම අවධානය යොමු කරනවා. අදත් ඒ වගේම තමයි IMF එක. එහෙමත් නොමැතිනම් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සම්බන්ධව ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි සමස්ත ලෝකයේම අවධානයක් තිබුණා. මොකද ශ්‍රී ලංකාව මේ මුහුණ පාලා සිටින දැඩි ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා ඩොලර් බිලියන 2.9ක මුදලක් ලබා ගැනීම උදෙසා දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබුණා. දැන් මේ සතියේදී සියලුම දේවල් අහවර වෙලා අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක මුදල අනුමත කළා අධීර වශයෙන් ලබා දෙන්නට. ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හෙළදරව් කිරීමක් කළා මූලික අධීර විදිහට ඩොලර් බිලියන 330ක් ශ්‍රී ලංකාවට ලැබුණා කියලා. දැන් කාරණේ එක නෙමෙයි, අපි මේ ලෝවටා විදිස්විති සමාලෝචනයේ නිසා මේකේ ලෝකයේ මේ සම්බන්ධව තියෙන අවධානය සහ ප්‍රවණතාව, වාතාවරණය, සාකච්ඡා වෙන දේවල් පිළිබඳව කතා බහ කරමු. අමල්, මෙතනදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙවැනි වූ ණය මුදලක් යම් විශේෂිත කොන්දේසි හරහා ලබා දුන්න පළවෙනි රට ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. එතන තියෙන සුවිශේෂිත්වයෙන් මම කැමති මේ කතාව ආරම්භ කරන්න.
ඔව් නිලක්ෂි, දැන් මේ ගිවිසුමේ ලංකාවට මේ ආධාර මුදල ලබා දෙන ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් තමයි ශ්‍රී ලංකාව දූෂණය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අලුත් නීති රීති ගේන්නට ඕනේ කියලා. මේ නීති රීති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රතිපත්තියට අනුකූල වෙන්න ඕන කියලත් සඳහන් වෙනවා. ඒ එක්කම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුල්‍ය පාලනය සම්බන්ධයෙන් අධීක්ෂණයට යටත් කරන්න ඕනේ කියලත් මේ කොන්දේසියක් තියෙනවා. ඉතින් මේ අනුව ආසියානු කලාපයේ ප්‍රථම රට, මේ විදිහට ජාත්‍යන්තර මුල්‍ය ආයතනයේ අධීක්ෂණයට ලක්වන ප්‍රථම රට බවට, ආසියාවේ ප්‍රථම රට බවට පත් වෙන්න නියමිතයි.
අමල්, එතනදී මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල යම් කොන්දේසි ගණනාවක් පනවලා තියෙනවා. ඒ පිළිබඳවත් මම කෙටියෙන් හෝ මෙතනදී සාකච්ඡා කරගෙන යන්න කැමති.
ඔව් දිලෘක්ෂි, මේ විදිහට බොහොම දැඩි කොන්දේසි කීපයක් මෙතන ඇති කරලා තියෙනවා. ඒකෙන් මුලින් කතා කළා වගේ දූෂණය මැඩලීම කියන ඒ කොන්දේසිය මුලින්ම යොදලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා බදු වැඩි කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. මෙතනදී බදු වැඩි කරනවා කොහොම, දැනටමත් ශ්‍රී ලංකා රජය ආදායම් බදු වැඩි කරලා තියෙනවා, ආදායම් බදු දෙගුණයක් කරලා තියෙනවා. ඊට අමතරව දේපළ බද්දක්, ඒ එක්කම බූදල් බද්දක්, අන්න ඒ වගේ දේවලුත් 20-25 වෙනකොට අලුතෙන් ඇති කරන්න ඕනේ කියලා යෝජනා කරලා තියෙනවා. ඒකට ශ්‍රී ලංකා රජය එකඟ වෙලා තියෙනවා. ඊට අමතරව දැනට රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලබන ඒවා හෝ ලාභ ලබන ආයතන, ඒවා රජයේ අයිතියෙන් ඉවත් කරලා ඒවා කොටස් වෙළඳපොළේ හරහා හෝ වෙනත් ක්‍රමයකින් ඒවා විකුණා දැමීමටත් ශ්‍රී ලංකා රජය එකඟ වෙලා තියෙනවා. මෙතන ප්‍රධාන වශයෙන් ආයතන 7ක් හඳුනාගෙන තියෙනවා. ඒ ආයතන 7 හැටියට අපිට හඳුන්වන්න පුළුවන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ඒ ගුවන් සමාගමට අනුබද්ධ ශ්‍රී ලංකන් කේටරින් සමාගම, ඊළඟට ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ග්‍රෑන්ඩ් හයට් කියන හෝටලය, හිල්ටන් හෝටලය, ඊට පස්සේ ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලංකා හොස්පිටල්ස්. මේ සමාගම් 7 මුල් වටේදී පෞද්ගලිකකරණය, සමහර ඒවා දැනටමත් පෞද්ගලිකකරණය කරලා තියෙන්නේ. නමුත් ඒවායේ රජය සතු කොටස් විකුණා දැමීමට ශ්‍රී ලංකා රජය එකඟ වෙලා තියෙනවා. තවත් අනිත් කාරණාව තමයි දැනට ලබා දෙන සහනාධාර ඒ සියල්ල නතර කරලා විශේෂයෙන්ම ඉන්ධන සහ බලශක්තිය සම්බන්ධයෙන් ඒවා සඳහා වියදම් වන වියදම වියවා ගැනීමට සිද්ධ වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සහනාධාර කපන්න ඕනේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජය එකඟ වෙලා තියෙනවා.
හොඳයි, අපි ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය තුළ මේ පිළිබඳව සාකච්ඡා වන ආකාරය සහ දේශීය වශයෙන් මේක කොහොමද සාකච්ඡාවට ලක් වෙන්නේ කියන කාරණාව පිළිබඳව සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසමින් වැඩිදුර තොරතුරු කතා බහ කරමු. ලබන සතියේ සඳුදා සුපෘත පයිද අපි සඳුදාගෙන එන විශේෂංගෙන්. ඊළඟට මම අවධානයට ලක් කරන්න කැමති සමස්ත ලෝකයේම මේ සතිය පුරාම අවධානයට ලක් වුණු තවත් ප්‍රධාන කරුණක් කෙරෙහි, ඒ තමයි රුසියා යුක්‍රේන යුද්ධයේ සිදුවන මේ යුද අපරාධ සම්බන්ධව චෝදනා නගමින් රුසියානු ජනාධිපති වලාඩිමීර් පුටින් අතරංගුවට ගත යුතුයි කියන මැයින් අන්තර්ජාතික අපරාධ අධිකරණය විසින් නිකුත් කරපු ඒ නියෝගය පිළිබඳව. දැන් මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ලෝකයේ ප්‍රධාන බලවත් රාජ්‍යයක බලවත් රාජ්‍ය නායකයෙක් මෙහිම අතරංගුවට ගන්න පුළුවන්ද? මේකෙදී ප්‍රධාන වශයෙන් කියලා තිබුණේ මේ යුක්‍රේනයෙන් දරුවන් බොහොම අමානුෂික විදිහට රටින් පිටුහල් කරන්නට කටයුතු කරලා තියෙනවා රුසියානු පාලනාධිකාරී කියලා. ඊට අමතරව මල් මෙතනදී යම් වෙන චෝදනා එල්ල වෙලා තියෙනවද පුටින් ජනාධිපතිවරයාට? මේක කොහොම ක්‍රියාත්මක වන්නට නියමිතයි කියලාද යෝජනා වෙලා තියෙන අන්තර්ජාතික අපරාධ අධිකරණය?
දිලක්ෂි, මෙතනදී අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ඉදිරියට පුටින් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පැමිණිලි ලැබිලා තිබුණා. විශේෂයෙන්ම මේ ළමුන් 16,000ක් යුක්‍රේන ජාතික ළමුන් 16,000ක් බලහත්කාරයෙන් තමන්ගේ රටින් පිටුවහල් කරලා රුසියාවට ගෙනිච්චයි කියලා. ඉතින් ඒ චෝදනාව මත තමයි ඒකපාක්ෂිකව මේ ජාත්‍යන්තර යුදාධිකරණය පුටින් ජනාධිපතිවරයාට විරුද්ධව මේ විදිහට නියෝගයක් කරලා තියෙන්නේ. ඔහුව අත්අඩංගුවට ගන්න කියලා වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා ඔහු සම්බන්ධයෙන් නඩු විභාගයක් පවත්වන්නට. නමුත් මේක සම්පූර්ණයෙන්ම රුසියානු රජය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔවුන් මේ ජාත්‍යන්තර යුදාධිකරණයේ මේ වරෙන්තුව පිළිගන්නේ නැහැ. නමුත් යුදාධිකරණයේ පවසන්නේ ඔහුට විරුද්ධව නගලා තියෙන මේ චෝදනාවලට පිළිතුරු දීම සඳහා ඔහු අධිකරණයේ ඉදිරියට පැමිණිය යුතුයි කියලා. නමුත් මේක ජාත්‍යන්තර වශයෙන් රුසියාව තවදුරටත් කොන් කරන වැඩක් හැටියට ක්‍රෙම්ලිනය මේ පිළිබඳ අදහස් දක්වලා තියෙනවා. නමුත් යුක්‍රේනයේ මීට කලින් අවස්ථාවලදී සඳහන් කරලා තිබුණා රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරායින් පස්සේ දිගින් දිගටම යුක්‍රේනට එරෙහිව වෙන ප්‍රහාර සම්බන්ධයෙන්ුත් යුද අධිකරණයට ගෙනෙන්නට ඕනේ කියලා. නමුත් මේ අවස්ථාවේදී ඔවුන් අවධානය යොමු කළා තියෙන්නේ ළමුන් බලහත්කාරයෙන් යුක්‍රේනින් පිටමං කිරීම සම්බන්ධයෙන් පමණයි.
මීළඟට අපි අවධානයට ලක් කරමු ප්‍රංශයේ ඇතිවෙමින් යන තත්ත්වය පිළිබඳව. පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ අරගල සමය මතක් වෙනවා. ප්‍රංශයේ මේ සිදුවෙමින් තියෙන ක්‍රියාදාමය අවධානයට ලක් කරද්දී විශාල උද්ඝෝෂණ රැලි මාලාවක් ප්‍රංශය තුළ ක්‍රියාත්මක වෙනවා. මේ විශ්‍රාම වැටුප් ලැබීමේ වයස වෙනස් කරන්නට වර්තමාන ප්‍රංශය ජනාධිපති එමෑනුවෙල් මැක්‍රෝන් ගේ පාලනාධිකාරිය ගත්ත තීන්දුව తీරණ නිසා. මොකක්ද මේ ප්‍රංශය තුළ ඇතිවෙමින් යන මේ විපර්යාසය? මේක දේශපාලන පෙරලියක් දක්වා, ආණ්ඩු පෙරලියක් දක්වා ඉදිරියට ඇදෙයිද කියන සැකය මතුවෙමින් තියෙනවා. මේ රැල්ල තවදුරටත් වර්ධනය වෙමින් තියෙන නිසා ප්‍රංශය අලුත්ම තත්වයේ පිළිබඳව කතා බහ කරමු.
ඔව් දිලෘක්ෂ, දැන් මේ මැක්‍රොන් ජනාධිපතිවරයාට ඔහුගේ ප්‍රතිපත්තියට විරුද්ධව දැන් මාස 3ක් තිස්සේ ඉඳලා රට පුරාම විරෝධතාවයන් ඇතිවලා තිබුණා. නමුත් මේ විරෝධතාවයන් ඉතාමත්ම උච්චත අවස්ථාවකට ඊයේ වෙනකොට පත්වලා තිබුණා. රට පුරාම 135කට අධික පිරිසක් වීදි බැහැලා රටේ නොයෙකුත් නගරවල ඒ කැරලි ගසන්න පටන් ගත්තයි කියලා වාර්තා වුණා. මෙතනදී ඊයේ දවසේ පමණක් ඇතිවෙච්ච ඒ කැරලි කෝලාහල වලින් පොලිස් නිලධාරීන් 150කට වැඩිය තුවාල ලැබුවයි කියලා වාර්තා වෙනවා. ඒකම මේ විරෝධතාකරුවන් 100කට අධික පිරිසක් මේ වෙනකොට එක් දිනක් තුලදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. විශේෂයෙන්ම පැරිස් අගනුවර බොහෝ ස්ථානවල මේ විරෝධතාකරුවන්ගේ ක්‍රියා නිසා නගරේ පුරාම කුණු එකතු වෙන තත්ත්වයක් තිබුණා. ඉතින් ඊයේ දවසේදී කුණු එකතු වෙච්ච ස්ථැන්වල ඒවා ගිනි තබමින් මේ විරෝධතාකරුවන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධව කැරලි ගසමින් සිටියා. ඉතින් මේ කාරණාව මුල් කොටගෙන මැක්‍රොන් ජනාධිපතිවරයාට විරුද්ධව විශ්වාස භංගයකුත් ගෙනල්ලා තිබුණා. නමුත් ඒ විශ්වාස භංගය බොහොම අඩු ඡන්ද ප්‍රමාණයකින් පරාජය කරන්නට ඔහුගේ පක්ෂයට හැකි වුණා. දැනට වාර්තා වෙන විදිහට ලබන අඟහරුවාදා වෙනකොට රට පුරාම වැඩවර්ජනයකුත් පවත්වන්නට මේ වෙනකොට විශේෂයෙන්ම සේවකයන් ඔවුන් දැනුම් දීලා තියෙනවා. ලබන අඟහරුවාදා වෙනකොට බ්‍රිතාන්‍යයේ නව රජ්ජුරුව චාල්ස් රජ්ජුරුව ප්‍රංශයේ බෝඩෝ නගරයට යාමට නියමිතයි. ඉතින් ඒ සංචාරය ඒ ආකාරයෙන් පවතීද නැද්ද කියන දැන් ඒකෙන් පිළිබඳ සැකයකුත් මතුවලා තියෙනවා. මේ චාල්ස් රජ්ජුරුවන්ගේ ප්‍රථම විදේශ සංචාරය ඇත්තටම ආරම්භ කරන්න තියෙන්නේ ඉරිදා අඟහරුවාදා වෙනකොට තමයි මේ බෝඩෝ නගරයට යන්න සූදානම් වෙන්නේ. නමුත් ඒ අඟහරුවාදා වෙනකොට රට ප්‍රංශයේ පුරහම වෘත්තීය සමිති විසින් මේ වැඩ වර්ජනයක් කැඳවූප නිසා ඒ පිළිබඳ දැන් අලුත් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු ඉන්දියාවෙන් වාර්තා වන පුවතක් පිළිබඳව. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිට අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම වෙනුවෙන් විපක්ෂ නායකවරයා, ඒ කියන්නේ ඉන්දියා කොංග්‍රස් පක්ෂයේ නායකවරයා රාහුල් ගාන්ධිට චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. මේ පිළිබඳව දැඩි කතාබහක් ඉන්දියා දේශපාලනය තුළ තියෙනවා. රාහුල් ගාන්ධිට මීට කලිනුත් මෙවැනි චෝදනා එල්ල වෙලා තියෙනවා. ඉතින් මේ අලුත් චෝදනාවත් එක්ක ඔහුට යම් දඬුවමකට යටත් වන්නට සිදු වේවිද ඉන්දියා නීතියට අනුව? මොනවද අමල් වාර්තා වෙන තොරතුරු?
දිලුක්ෂි, මේක දැන් අවුරුදු 3කට කලින් ඡන්ද ව්‍යාපාරය යන අවස්ථාවේදී රාහුල් ගාන්ධි අග්‍රාමාත්‍ය මෝඩිට අපහාස වෙන විදිහට ප්‍රකාශ කළා කියන චෝදනාව මත තමයි ඔහුව අවුරුදු 2කට හිරේට නියම කළේ. මෙතනදී ඔහු අවුරුදු 2කට හිරේට නියම කළාට ඔහුට එවෙලෙම අප ලබා දුන්නා. මොකද ඔහුගේ නීතිඥයන් ප්‍රකාශ කළා ඔවුන් මේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවයි කියලා. මෝඩි අපරාධකරුවෙක් කියන කාරණාව තමයි රාහුල් ගාන්ධි ප්‍රකාශ කළ තියෙන ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේදී. ඉතින් මේක සාපරාදී අපහාසයක් හැටියට දක්වමින් තමයි මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ BJP පක්ෂය උසාවියට දැනුම් දීලා ඒ පිළිබඳ දැන් මේ තීන්දුව ලබා දීලා තියෙන්නේ. මීට කලින් අවස්ථාවලදී රාහුල් ගාන්ධිට විරුද්ධව අපහාස නඩු පවරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් ඒ සමහර නඩු තවමත් ඉදිරියට යනවා. ඒ නඩුවල අවසානයක් ඇති වෙලා නැහැ. දැනටමත් රාහුල් ගාන්ධි අප මත සිටිනවා මේ විදිහට ඔහුට BJP පක්ෂය විසින් පවරපු නඩුවල ප්‍රතිඵලයක් හැටියට.
අමල්, එතනදී ඔහු අර අපරාධකාරයෙක් කියන චෝදනාව එල්ල කරන්න යම් සිදුවීමක් පාදක කරගෙනද මොකක්ද එහි පදනම?
මෙතන රාහුල් ගාන්ධි මෝඩි අග්‍රාමාත්‍යවරයාට අපහාස වෙනදට කතා කළා කියලා සඳහන් වෙන්නේ දිලෘක්ෂි. ඔහු කියලා තියෙන්නේ මේ මෝඩි කියන වාසකම තියෙන උදවිය අපරාධකරුවන් කියලා. මොකද ඇත්තටම ඒ විදිහට අපරාධ කරපු පුද්ගලයන් මෝඩි අග්‍රාමාත්‍යවරයාගේම වාසකම තියෙන පුද්ගලයන් එහෙම ඉඳලා තියෙනවා. ඉතින් මෙතනදී ඒ සියලුම දෙනාම එකම ගොඩට දාලා මේ මෝඩි කියන පුද්ගලයන් අපරාධකරුවන් හැටියට හංවඩු ගැහිම තමයි මේ අවස්ථාවේදී රාහුල් ගාන්ධිට විරුද්ධව තියෙන ප්‍රධානම චෝදනාව. ඉතින් ඒ අනුව තමයි ඔහුට උසාවිය ඔහුව වරදකරුවෙක් කරලා සාපරාදී අපහාස කිරීමේ නඩුව පනත යටතේ ඔහුව වරදකරුවෙක් කරලා ඔහුට මේ විදිහට අවුරුදු දෙකක හිර දඬුවමක් ලබා දීලා තියෙන්නේ.
බොහොම ස්තුතියි අමල්. මේ සතිය පුරාම ලෝකයේ ප්‍රමුඛතම සිදුවීම් පිළිබඳව සාකච්ඡා කරන්න ලොව වටා විදේශ විත්ති සමාලෝචනයට සම්බන්ධ වීම පිළිබඳව අපි එහෙමනම් හමු වෙමු ලබන සතිය සිකුරාදා යළිත් මේ විශේෂාංගයේදී. අයිබෝන්.
අයිබෝන් දිලුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.